Honorable Mrs. Mudita Prashanti, you have 13 minutes.
ඔම ස්තුති අද දවසේ ඉතා වැදගත් මාතෘකාවක් මුල් කොටගෙන අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳව කාන්තාවක් විදිහට මා පළමුවම ස්තුති ප්‍රකාශ කරනවා කාන්තාව වෙනුවෙන් මෙම පනත ක්‍රියාත්මක කිරීමට ඉල්ලීම විශේෂත්වයක් කාන්තා සංසදයේ සභාපතිතුමිය මේ පනත ගේන්න ඉතාමත්ම මහන්සියක් වෙහෙසක් දැරුවා ඒ වගේම අපේ ගරු අමාත්‍යතුමියත් විශාල මහන්සියක් ගත්තා මේ අවස්ථාවේදී මම එම දෙපළටම ස්තුතිවන්ත වෙනවා ප්‍රමාද වෙලා හෝ මේ පනත ගේන්න එම සභාපතිතුමියට සහ ඇමතුමියට ස්තුතිවන්ත වෙනවා මේ පනත තුළින් මෙම පනත සම්මත කරගෙන කතා කිරීමට පමණක් නොව ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නද කියලා මම ඉල්ලා සිටිනවා 52%ක් ඉන්නේ කාන්තාවෝ ඉතින් ඒ නිසා විශේෂයෙන්ම රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට කාන්තාව ඍජු දායකත්වය ලබා දෙනවා මැද පෙරදිග ගෘහ සේවයේ අපමණ දුක් විඳින රටට විශේෂ රටට විදේශ විනිමය ගෙනෙන කාන්තාවන් මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි. කාන්තාවකට සමාජයේ වගකීම වගේම තම පවුලේ වගකීමද පවතිනවා. ඔවුන් මේ සියල් ඉතා ධෛර්යවන්තව මුහුණ දෙනවා. කාන්තාවක් සබල ගැන්වීමේදී බොහෝ දෙනා සිතන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඔවුන්ට ලබා දීමයි. ඒත් මා යෝජනා කරන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමේදී ආර්ථිකය සමාජීය සංස්කෘතික හා දේශපාලන යන අංශ හතරින්ම ප්‍රමාණාත්මක ගුණාත්මකව සවිබල ගැන්වීමයි. ගරු මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම කාන්තාවට සමාජීය හා සංස්කෘතික අංශ වලින් ප්‍රීඩාව ගෙන දෙන අවස්ථා ඕන තරම් තියෙනවා. කාන්තාවන් දේශපාලන සවිබල ගැන්වීමේදී විශේෂයෙන් දායකත්වය ලබා දිය හැක්කේ දේශපාලන පක්ෂවලටයි. විශේෂයෙන්ම මහජන ඡන්දයෙන් නියෝජිතයින් තෝරාපත් කිරීමේදී ප්‍රමාණාත්මක කාන්තා නියෝජනය තිබිය යුතුයි. ඒත් ඒ වගේම සංස්ථා මණ්ඩලවලට පත් කිරීමේදී කාන්තා නියෝජනය ඉතා අඩු තත්ත්වයක පවතිනවා. ගරු මුලාසුනානු මන්ත්‍රීතුමනි කාන්තාවන් කෙරෙහි සමාජ ආර්ථික ආකල්ප දියුණු කිරීම සඳහා ජනමාධ්‍ය තුළද විශාල වගකීමක් පවතිනවා. මාතෘ මූලික සමාජ ක්‍රමයක් තුළ ජීවත් වන අපි කාන්තාව යනු සමාජය තුළ ගෞරවයට ආදරයට පත්විය යුතු කොටසක් බව සමාජ ආකල්ප වර්ධනය විය යුතුයි. විශේෂයෙන්ම වෙළඳපොළ ආර්ථික රටාව තුළ පිරිහෙන සමාජ සාරධර්ම තුළින් වඩාත් පීඩාවන්ට පත්වන්නේ කාන්තාව. එනිසා ජනමාධ්‍ය තුළ කාන්තාවන් ඉහළට ඔසවා තැබීමේ ප්‍රමුඛ කාර්යභාරයට වගකීමක් තිබෙන බවට මා විශ්වාස කරනවා. කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සම්මත වූවාට පසු මේ සම්බන්ධව සමාජය තුළ පුළුල් හා ගැඹුරු කතිකාවක් ඇතිකිරීමට මා යෝජනා කරනවා. විශේෂයෙන්ම කාන්තාව වෙනුවෙන් කොපමණ නීති තිබුණත් ආරක්ෂාව තිබුණත් සමාජය පිළිබඳ දැනුවත් නොවීම ගැටලුවක්. ඒ නිසා මෙම පනත් කෙටුම්පත පිළිබඳ සෑම අංශයක්ම දැනුවත් කරන නව වැඩසටහනක් වෙනම ආරම්භ කළ යුතු බව මා යෝජනා කරනවා. කාන්තාව පිළිබඳ විශේෂ අවධානයක් වත්මන් රජය තුළ පවතින බැවින් නව වැඩසටහන තුළින් කාන්තාව සවිබල ගැන්වීම සුදුසු කාලය මේ රජය යටතේ බව මම විශ්වාස කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Mrs. Sudarshini Fernandopulle, you have 9 minutes.
ස්තුති නියෝජකාරක සභාපතිතුමනි විනාඩි 12 අඩු වෙලා විනාඩි 9කට කෙසේ වෙතත් අපි අද සන්තෝෂ වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ හැම පක්ෂයකම මන්ත්‍රීතුමියන්ලා එකතු වෙලා අද රටේ කාන්තාව වෙනුවෙන් වැදගත් පනතක් හදන්න හැකිවීම පිළිබඳ සතුටුන. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්න ඕන අතිගරු ජනාධිපතිමත් විශේෂයෙන්ම කාන්තා සවිබල ගැන්වීමේදී කාන්තා නියෝජනය වැඩි කිරීමේදී විශාල ශක්තියක් ආශිර්වාදයක් ලබා දෙන බව මතක් කරන්න ඕන. අපි මේ මොකද විශේෂයෙන්ම අද සමහර අය හිතන්න පුළුවන් ඇයි මේ කාන්තා සවිබල ගැන්වීම පනතක් ගෙනාවේ කියලා. අපේ රටේ සමහර අංශවල කාන්තාව ඉතාමත්ම සමහර ක්ෂේත්‍රවල බොහෝ ඉදිරියෙන් ඉන්නවා. සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය හරහා වැඩිපුරම ප්‍රතිලාභ අත්කරගෙන තියෙන්නේ කාන්තාව. විශේෂයෙන්ම යුනිවර්සිටිකට ඇතුල් වීමේදී වැඩිපුර කාන්තාව යනවා. විවිධ පීඨයන් අද බහුතරයක් ඉන්නේ කාන්තාව. වෛද්‍ය පීඨය ගත්තත් නීති පීඨය ගත්තත් හැබැයි විධිමත් රැකියා ක්ෂේත්‍රයේ අපි දකින්නේ 35%ක් ආර්ථිකයට අද හයිය දෙන්නේ විධිමත් ක්ෂේත්‍රයේ 35%ක්. ඒ වගේම අපේ විදේශ විනිමය ගේන්න විශාල කාන්තා දායකත්වයක් ලැබෙනවා. විශේෂයෙන්ම ආයෝජන ආර්ථික ප්‍රවර්ධන කලාප හරහා වැවිලි ක්ෂේත්‍රයේ ඉන්න සියලුම කාන්තාවන් ගැන අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. හැබැයි කාන්තාවන්ට තියෙන තාම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඉතාමත්ම 25%ක් විතර අද ප්‍රචණ්ඩත්වයට ලක් වන කාන්තාව ඉන්නවා. විවාහ වීම තුළ සමහර විට කාන්තාවට රැකියාවට යාමට අවශ්‍ය වුණත් ඒ පහසුකම නැතිකම නිසා අද කාන්තාවට රැකියාවට යාමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. කාන්තාවට අද සමාජයේ විසින් විශාල වගකීම් රාශියක් පවරලා තියෙනවා. ඉතින් මේ ඒ එකම කාන්තාවක් වීම තුළ අසාධාරණ ලක්වන කාන්තාව ඉන්නවා. අපි දැක්ක පහුගිය කාලවල ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක කාන්තාව රැකියාවෙන් අස්වලා යනවා. ඇයි? උසස් වීම ලබා ගැනීම සඳහා ලිංගික අල්ලස් ලබා දෙන්න එක ප්‍රතික්ෂේප කරපු නිසා. ඒතට එහෙම කාන්තාවකට පැමිණිලි කරන්න යන්න තැනක් නැහැ. පොලිසිය අරහා ගිහිල්ලා කාලයක් යනවා සාධාරණ ඉෂ්ට වෙන්නේ. ඒ නිසා තමයි අපි ගරු කතානායකතුමාගෙන් ඒ වෙලාවේ කාරක සභාවක් ඉල්ලගත්තා. කාන්තාවක් වීම නිසා අසාධාරණයකට ලක් වෙනෝ නම් පැමිණිලි කිරීමට තැනක්. හැබැයි ස්ථිර ක්‍රමවේදයක් අනුව තමයි අද මේ පනත හරහා කාන්තා කොමිසමක් ස්ථාපිත කරන්නේ. කාන්තාවක් වීම තුළ අසාධාරණයට ලක් වෙනෝ නම් ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා නම් අපිට ඒ කාන්තා අයිතිවාසිකම ආරක්ෂා කරන්න හැකි වෙනවා මේ ස්වාධීන කොමිෂන් සභාව හරහා. එනිසා අපි විශ්වාසන කාලයක් තිස්සේ කාන්තා සංසදේ විතරක් නෙමේ විවිධ කාන්තා සංවිධානවල විශාල ඉල්ලීමක් වුණේ කාන්තා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටවන්න කියලා. ඉතින් ඒක ස්ථාපිත වෙනවා මේ පනත යටතේ කියන එක අපි මතක් කරන්න ඕන. ඒ වගේම තමයි අපිට හැකියාව ලැබුණ කාන්තා මන්ත්‍රී සංසදයට ප්‍රතිපත්තිය කාන්තා පුරුෂ සමානතාවය තහවුරු කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තියක් හදන්න. අපි දැක්ක 1981 තමයි කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම් සීඩෝ ප්‍රඥප්තිය රැටිෆයි වෙන්නේ. හැබැයි ඒක රැටිෆයි වුණාට අවුරුදු 43ක් වෙලා තේක ගෘහස්ත නීතියක් බවට අපිට පරිවර්තනය කරගන්න තවමත් හැකියාව ලැබිලා නැහැ. ඒක අපි මේ පනතෙන් කරන්න හැදුවත් අපිට ඒක කරගන්න පුළුවන් වුණේ නැහැ. ඒක අඩුපාඩුවක් ඇරී අපි දකිනවා. කාන්තා සමහර අපි අයිතිවාසිකම් අපි යෝජනා කරලා තියෙනවා. කාන්තා අයිතිවාසිකම් ඇතුළත් කොටසක් එකතු කරන්න කියලා සෑම කාන්තාවක්ම කාන්තා අයිතිවාසිකම් සඳහා හිමිකම් ලැබිය යුතු අතර කිසිදු කාන්තාවක් එම අයිතිවාසිකම් ප්‍රතික්ෂේප නොකළ යුතු කියලා සංශෝධනයක් අපි අපේ මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච රැස්වීමේදී අපි යෝජනා කළා තියෙන අනිකුත් මට පෙර කතා කරපු මන්ත්‍රීතුමියන්ලා කියපු සංශෝධන වලට අමතරව හැබැයි ඉතාමත්ම වැදගත් වෙනවා මේ සීඩෝ ප්‍රඥප්තිය අපේ ගෘහස්ත නීතිය බවට පත් කරන්න. ඒකත් යෝජනා කරලා කැබිනට් එකට ඉදිරිපත් කරන්න කියලා අපේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිතුමිය නීතිඥ තලතාතුකෝරල මැතිනිය ලිපියකින් දැනුම් දීලා තියෙනවා. හැබැයි අපිට අපේ ව්‍යවස්ථාව නිසා මේක බාධාවක් වෙනවා. මේ කාන්තා සයිබල ගැන්වීමේ පනත හරහා හැම කාන්තාවකට මේ වරප්‍රසාදය අයිතිය අයිතිවාසිකම ලැබෙන්නේ නැහැ කියන එක තමයි අපි දකින්නේ. මොකද ව්‍යවස්ථාව තමයි ඉහළම තියෙන නීති කෙටුම්පත. ඒකේ 12 වෙනි වගන්තියේ කාන්තා පුරුෂ ભેදයකින් තොරව සමානාත්මතාවයේ තහවුරු කරලා තිබුණත් එහෙම තහවුරු නොවෙච්ච අවස්ථාවල ඒ විදිහින් සක්‍රියව මැදිහත් වෙන්න පුළුවන් කියන එක සඳහන් වෙලා තිබුණත් දාසවෙනි වගන්තියේ අපිට අර පුද්ගලික නීති අරහා මේ සමහර කාන්තා ජන කොට්ටාසකට යම්කිසි අසාධාරණයක් සිදු වෙනවයි කියන එක අපි මතක් කරන්න ඕන. හැබැයි මේ පළවෙනි පියවර හැටියට මේ නීතිය ප්‍රගතිශීලී වුණා. ව්‍යවස්ථා සංශෝධනයකදී මේ 16 වෙනි වගන්තියේ අහෝසි කරන්න අහෝසි කිරීම ඉතාමත්ම වැදගත්. මොකද අපි දියුණුවයි කියන කාලෙක ඉන්නේ. අපි AI තාක්ෂණය ගැන කතා කරන හැබැයි අපේ ව්‍යවස්ථාව ව්‍යවස්ථාවෙම සමහර ජන කොටස් පීඩණයකට සහ පසුගාමි තත්ත්වයකට ලක් කරලා තියෙන එක සමහාම සංශෝධනය වෙන්න ඕන කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම තමයි මේකෙන් යෝජනා කරලා තියෙනවා ඔම්බුඩ්ස් තැනැත්තෙක්. ඒ ඔම්බුඩ්ස් තැනැත්තා ස්වාධීන කාන්තා කොමිෂන් සභාවට තමයි යෝජනා කරලා තියෙන්නේ. අපි යෝජනා කරන සංශෝධනය කළ ස්වාධීන පුද්ගලයෙක් හැටියට ඒ ඔම්බුඩ්ස් වලේ පත් කරන්න ඕන කියලා. ඒ වගේම තවත් අපි සංශෝධන මට කලින් අපේ මන්ත්‍රීතුමියන්ලා කිව්වා. ඉතින් ඒ සංශෝධන අපි විශ්වාස කරනවා කමිටු ස්ටේජ් එකේදී ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි අපි දකිනවා මෙතනදී කාන්තා අයිතිවාසිකම් හැටියට පිළි අරගෙන තියෙන අධ්‍යාපනයට සහ රැකී අවස්ථා සඳහා පිවිසීමට කාන්තාවන්ට සමාන අවස්ථා කියන එකයි. විශේෂයෙන්ම සීඩා ඉලක්කවල තියෙනවා, ටාගට් වල තියෙනවා සමානාත්මතාවය, රැකියාවට ඇති ප්‍රවේශය, සෞඛ්‍යයට ඇති ප්‍රවේශය, අධ්‍යාපනයට ඇති ප්‍රවේශය. ඒ වගේම තමයි විශේෂයෙන්ම විවාහය සහ පවුල් ජීවිතයට ඇති අයිතිය අපි ඒක හඳුනාගෙන නැහැ. ඒක ඉතාමත්ම වැදගත් කියන එක මතක් කරන්න ඕනේ. ඒ නිසා මේ සීඩා ඩොමෙස්ටික් ලෝ එකක් හැටියට ගේන එකක් ව්‍යවස්ථාවේ 16 වෙනි වගන්තිය අහෝසි කරන තෙක් කාන්තාවන්ට සමස්ත සවිබල ගැනීමක් ලැබෙන්නේ නැහැ කියන එක අපි මතක් කරනවා. ඒ වගේම තමයි අද දෙනකොට කාන්තාවන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම තමයි පොදු ප්‍රවාහනයේ ගත්තම පොදු ප්‍රවාහනයේදී 90%කට වඩා වැඩි කාන්තාවෝ විවිධ හිරිහෙර වලට ලක් වෙනවා. ඒතර මේක අපිට නීතියෙන් විතරක් මේව වෙනස් කරන්න බෑ. අපිට කලින් මන්ත්‍රී තුමන්ලා කතා කරුවා. අපි අපේ සංස්කෘතියක් තියෙනවා, අපේ මාතෘත්වයක් තියෙනවා. අපි එක සංස්කෘතියේ තියෙන ධනාත්මක ඒවා ටික අපි අගය කිරීමට ලක් කරනවා. හැබැයි අපේ සංස්කෘතියේ සමහර තැන්වල තියෙන කාන්තාව පහත් කරලා අද පහත් තත්ත්වයකට ලක් කරනවා. නිසා අපි ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕන. කාන්තාව සහ පිරිමි අය කියලා කියන්නේ දෙගොල්ලන්ටම ගෞරව කරන්න, එකිනෙකාට ගෞරව කරන්න, එකිනෙකාව තේරුම් ගැනීම, ඒ ආකල්පමය වෙනසක් ඇති කරන තාක්කල් අපිට නීතියෙන් පමණ මේ සමහර දේවල් ලබා ගන්න බැරි වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම අපි ගෙදරදී අපි ගැහෙන දරුවා සහ පිරිමි දරුවා, දෙමාපියෝ ගැහෙන දරුවා සහ පිරිමි දරුවා හදන රැක බලා ගන්න ආකාරය වෙනසක් තියෙනවා. එතනදීම තමයි අපි මේ gender balance එක අසමානතාවය අපි හඳුන්වලා දෙන්නේ. පිරිමි දරුවා බලවත් ගැහෙන දරුවාට වඩා කියන හැඟීම අපි දෙමාපියෝ ඇති කරලා තියෙන නිසා ගෙදරදී පටන් ගන්න ඕන මේ සමානාත්මතාවය. ගැහැණු දරුවෙක් වේවා පිරිමි දරුවෙක් වේවා සමාන අවස්ථා ලබලා දීලා ඔවුන්ගේ හැකියාව දක්ෂතාවය ඇතුව ඉදිරියට යන්න පුළුවන් ඉඩකඩ ප්‍රස්තා ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි අධ්‍යාපනය තුළ මේ gender විශේෂයෙන්ම ගැහැණු පිරිමි දරුවන් දෙගොල්ලන්ටම ගෞරව කරගන්න ආකාරය අධ්‍යාපන ක්‍රමය තුළින් අපි පෝෂණය කරන්න ඕන. ඉතින් ඒ නිසා නීතිය එක්කම මේ ආකල්ප වෙනසක් තුළින් ගෞරවනීය සමාජයක ජීවත් වෙන්න අපි වටපිටාව සකස් කරන්න ඕන. අද ගැහෙන දරුවෙක් සමහරට පාරේ යනකොට විවිධ උසුළු විසුළු කිරීම වලට ලක් වෙනවා. ඒ අපේ ආකල්පමය වෙනසක් නිසා. ඒ නිසා හැම එකක්ම සංස්කෘතියටම යටත් කරලා අපිට තවදුරටත් සමහර ජන කොටස් විශේෂයෙන්ම කාන්තාව පීඩණයට, තරුණ ගැහෙන දරුවෝ පීඩණයට ලක් කරනවා නම් ඊට එරෙහි වීමට අපි සියලු දෙනාම කටයුතු කරනවා මතක් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් අපි මතක් කරන්න ඕන මේ මාසික ඔසප් වීම වලදී අද දරිද්‍රතාවය නිසා බොහෝ ගැහෙන දරුවන්ට සනීප ආරක්ෂක විදියට තුවා පාවිච්චි කිරීමේ ලොකු ගැටලුවක් තියෙනවා. මේ පිළිබඳව කාන්තා සංසන්දය විටින් විට කරුණු යෝජනා ඉදිරිපත් කෙරවා අපේ රාජ්‍ය අමාත්‍යතුමියට එතුමියත් මැදිහත් වුණ වර එක ඒ තියෙන සම්පූර්ණ ටැක්ස් ටික අයින් කරන්න හැබැයි නැවත වැට් එක ඉන්ට්‍රඩියස් කරපුවාම නැවත මිල අධික වුණා නමුත් අපිට කාන්තා සංසන්දයටත් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ආර්ථික කමිටුවේ සභාපතිතුමා ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමාගේත් පූර්ණ සහයෝගයතාවේ අපිට හැකියාව ලැබුණා අපේ අධ්‍යාපන ඇමතිතුමා එක්ක කතා කරලා මේ දරුවන්ට තෝරාගත්ත පාසල්වල දරුවන්ට ඒ අවශ්‍ය කරන සනීපාරක්ෂකත්වය මම හිතන්නේ 6 වෙනිදා ජාතික උත්සවයේ පැවැත්වෙනවා. ඉතින් විශේෂයෙන් අපේ කාන්තා සංසදයේ සියලුම මන්ත්‍රීතුමියන්ලාට මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ඕන. ඒ හැම කටයුත්තකදීම අපිට සහයෝගය ශක්තිය ලබා දීම පිළිබඳව. ඒ වගේම තමයි අපි මේ ජෙන්ඩ පේ ගැප් අපේ රටේ බොහෝ රජයේ සේවය කරනකොට එකම රැකියාව කරනකොට කාන්තා පුරුෂ කියලා වැටුප්වල වෙනසක් නැහැ. හැබැයි අපි සමාජයේ සමහර කොට්ටාසවල පෞද්ගලික අංශයේ එකම රැකියාව කෙරුවත් පුරුෂයන්ට වඩා කාන්තාවන්ට අඩු වැටුප් ගෙවන තැන් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කාන්තා සංසදය අපි ඒ සඳහා පර්යේෂණ මේ වෙනකොට රිසර්ච් එකක් කරනවා. ඒ ජෙන්ඩ පේ ගැප් තියෙන තැන් ටික හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය කරන නීති කෙටුම්පත් සකස් කරලා එය අවම කිරීමට මැදිහත් වීම සඳහා අපිට මම විශ්වාස කරනවා ඒ පර්යේෂණයේ ප්‍රතිඵල හරහා අපිට කටයුතු කරන්න හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන අපි කොච්චර අපි කාන්තාව සමහර ක්ෂේත්‍රවල ඉදිරියට ගිහිල්ලා හිටියා අපේ සමහර ක්ෂේත්‍ර විශේෂම තීන්දු තීරණ ගන්නා මට්ටම්වල අපි ඉන්නේ බොහෝම පල්ලැහැ. අපි විශේෂයෙන්ම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතුමා අගමැති හැටියට පළාත් පාලන ආයතනයේ කාන්තා නියෝජනයේ 102කට වඩා අඩුවෙන් තිබුණේ 125 කෝටාවක් ගෙනල්ලා එතුමා අග්‍රාමාත්‍යතුමා හැටියට අද වෙනකොට පළාත් පාලන ආයතන විසිරුවල හැබැයි කාන්තාව 123ක් ඒ පළාත් පාලන ආයතනවල හිටිය ඉතාමත්ම දක්ෂ කාන්තාව හැකියාව තියෙන කාන්තාව. ඒ කාන්තාවන්ගේ විවිධ අවස්ථාවල කාන්තා සංසන්දේ මැදිහත් වීම විවිධ සංවිධානත් එක්ක එකතු වෙලා ඔවුන්ව පුහුණු කරලා ඔවුන්ට ඊළඟ පියවර පළාත් සභාවට වුවත් යන්න පුළුවන් ඒ හැකියාව කුසලතාවය නිර්මාණය කරන්න වර්ධනය කරන්න මැදිහත් වෙන්න අපිට හැකියාව ලැබුණා. අපි දන්නවා අලුත්ම පළාත් සභා නීතිය තුළත් එක ක්‍රියාත්මක නොවුනට 125 කෝටාවක් කාන්තාවන් වෙන් වෙලා තිනවා පළාත් සභාව තුළ. අපිට පාර්ලිමේන්තුව තුළත් අපේ සංසදයේ විවිධ අවස්ථාවල විවිධ නියෝජනයන් කරමින් පාර්ලිමේන්තු නියෝජනය වැඩි කරගන්නත් අපි කටයුතු කරලා මැදිහත් වෙලා තියෙනවා. හැබැයි අපිට තාම සාර්ථක ප්‍රතිඵල තවමත් අපිට ලැබිලා නැහැ. විශේෂයෙන්ම අපි පුද්ගලිකවම ප්‍රධාන පක්ෂවල මහලේකම්තුමන්ලා හමු වෙලා ඉල්ලීමක් කරව පක්ෂ ව්‍යවස්ථාව තුළ ව්‍යවස්ථා සංශෝධනය කළ කාන්තා නියෝජනය වැඩි කරගන්න කියලා. අපිට ඒ වගේම තමයි අපි සංසදයේ වෙනුවෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් අපි මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙන එකක් තමයි අපේ 225 196ක් ඡන්දයෙන් පත් වෙනකොට 29ක් ජාතික ලැයිස්තුවෙන් පත් වෙන්නේ මේ 129 150කට කාන්තාව පත් කරන්න කියන නීතිය අපි ඉදිරිපත් කළා තියෙනවා 22 ව්‍යවස්ථා සංශෝධනයේ හැටියට. ඒ වගේම තමයි කාන්තාවන් දේශපාලනට ඇතුල් වෙන්න තියෙන ලොකුම බාධාව. දැන් අපි 1931 මොළමුරේ මැතිණිය තම ආදරණීය පියාගෙන් පස්සේ ඡන්දීලෙල ගියා. ඒක ඉතාමත්ම ගෞරව කරන අවස්ථාව. මොකද පුරුෂ ආධිපත්‍ය තිබිච්ච වෙලාවේ එතුමියට ලොකු ශක්තියක් තිබුණ තරඟ කරලා යන්න. හැබැයි අවුරුදු 90 ගානකට පස්සේ අදත් බහුතරයක් කාන්තාවෝ ඉන්නේ තමගේ ස්වාමි පුරුෂයාගේ ඇවෑමෙන් එක්කෝ සහෝදරයාගේ ඇවෑමෙන් පියාගේ ඇවෑමෙන් දේශපාලනට ආපු අය බහුතරයක් අය මං කිය ඔක්කොම නෙමෙයි බහුතරයක් අය. හැබැයි ඒ ක්‍රමය වෙනස් කරන්න කියන එක තමයි අපි කියන්නේ. මොකද අද ඒක ඒ කාන්තාවට දේශපාලනට ඇතුළු වෙන බැරි ප්‍රධාන පක්ෂවල තීන්දු තීරණ ගන්න තැන්වල බොහෝ කාන්තාවුනේ නොමිනේෂන් බෝඩ් වල කාන්තාවුනේ. ඒ නිසා පක්ෂ තවමත් අපේ ප්‍රධාන පක්ෂවල නායකයෝ ඉන්නේ පුරුෂය. පුරුෂාධිපත්‍ය නිසා කාන්තාව කොයිම වෙලාවකවත් සුදුසුයි කියලා ඔවුන්ව යොමු වෙන්නේ නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තු නීතියටත් අපි සංශෝධනයක් ගෙනාවා. ප්‍රධාන පක්ෂවල තීන්දු තීරණ ගන්නා මට්ටම්වලින් 30%ක්වත් කාන්තාව පත් කළ යුතුයි කියලා. මොකද අපි දකිනවා මේ රටේ කාන්තාව වැඩි කරගන්න අනිවාර්යම නීතිය හරහා විතරයි කරන්න පුළුවන්. ඉල්ලීම් කරලා ස්වේච්ඡාවෙන් වෙනස් වෙන්නේ නැහැ කියන විශ්වාසය තමයි තියෙන්නේ. ඒ නිසා 130ක් සීනු තීරණ ගන්නා මට්ටමට කාන්තාව පත් කරන්නත්, ඒ වගේම අපි බලාපොරොත්තු වෙන තව සංශෝධනයක් ගේන්න නොමි දිස්ත්‍රික්කේ නාම යෝජනාවලින් 133ක් අනිවාර්යෙන් කාන්තාවන්ට දිය යුතුයි කියලා. මොකද එහෙම නීතිය මගින් විතරයි කාන්තා නියෝජනය වැඩි කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. එහෙම වුණොත් තමයි අපි තීන්දුව තීරණ ගන්නා මට්ටමවල කාන්තා පුරුෂ දෙගොල්ලොම එකතු වුණොත් තමයි තීන්දුව සර්ව සම්පූර්ණ
වෙන්නේ.
152 ජනගහනයක් අපි පැත්තකට දාලා තමයි තීන්දුව තීරණ ගන්නෙ. බොහෝ විට අනපනත්වලදී කාන්තාවගේ අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී බොහොම සතුටු වෙනවා. අද පක්ෂ ભેදයෙන් තොර සියලු දෙනාම
Honorable Mrs. Pavithrawaniya
sir, I can give my time to sure. Madam Sudarshini if she has more time.
Already Mrs. Mudita's time also has been allocated to Mrs. Sudarshini.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමිය, ඉතාමත්ම අගය කිරීමකට ලක් වෙනවා. ලක් කරන ඔබතුමියගේ ඒ වටිනා කාලය මං වෙනුවෙන් ලබා දීම පිළිබඳව ඒ නිසා මේ කාන්තා තීන්දුව තීරණ ගන්නා මට්ටම් වල දැන් අපි ගෙදරකදී තීන්දුව තීරණ ගන්නකොට අම්මයි තාත්තයි එකතු වෙලා තමයි තීන්දුව ගන්න. ඒ දෙන්න එකතු වෙලා තීන්දුව තීරණ ගන්නකොට බොහොම ශක්තිමත් පවුල ශක්තිමත්. ඒ වගේම මේ දරුවන්ගේ අනාගතය බොහොම සාර්ථකයි, බොහොම කලෙලි. එතකොට අපේ ආර්ථිකේ පවුලේ වුණත් ආර්ථිකයේ සීමිත නම් හැම වෙලෙම අම්මා බලනවා ආහාර සුරක්ෂිතතාවයට වැඩිපුර සල්ලි වෙන් කරන්. ඒව අම්මා ඒ සල්ලි අරගෙන ගිහලා ෂොපින් ගිහිල්ලා විසිතුරු බාන්න එහෙම ගන්නෙ නැහැ. ඒ වගේ තමයි රටක තීන්දුව තීරණ ගන්නකොටත් කාන්තාව පුරුෂයෝ දෙගොල්ලෝ එකතන වාඩි වෙලා තීන්දුව තීරණ ගන්නවා නම් රටට ඒක වඩා යහපත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අපි ගරු කරනවා අපේ පවිත්‍රාවන්‍ය ආරච්චි මැතිණිය, එකම කැබිනට් අමාත්‍යවරිය අපේ මේ රටේ. හැබැයි අපි බලාපොරොත්තු වෙන අනාගත පාර්ලිමේන්තුවක මීට වඩා කාන්තාව කැබිනට් එකේ වාඩි වෙන්න, ඒ වගේ මීට වඩා රාජ්‍ය අමාත්‍යවරිය වාඩි වෙන්න. මොකද එහෙම වුණොත් අපිට මේ මේ රටට හිතකර තීන්දුව තීරණ රාශිය ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි අපි මේ පනත් කෙටුම්පත සකස් කරන්න තව ප්‍රධාන කාරණාවක් උනේ අපි කාන්තා සංසදේ එකතු වෙලා ප්‍රතිපත්තියක් හැදුවා. විශේෂයෙන් අපි මතක් කරන්න ඕන 1993 තමයි කාන්තා ප්‍රඥප්තියක් හැදෙන්නේ. ඒ කාන්තා ප්‍රඥප්තියෙන් තමයි යෝජනා වෙන්නේ. එදා කාන්තා කොමිසමක් වෙනකොට කාන්තා කමිටුවක් යෝජනා වුණා කාන්තා අයිතිවාසිකම ආරක්ෂා කිරීම. නමුත් ඔවුන්ට නීතියෙන් කිසිම බලයක් තිබුණ නැහැ. එනිසා ඒ කාන්තා කමිටුවෙන් බලාපොරොත්තු වෙච්ච අපේක්ෂාවෙන් ඉෂ්ට කරගන්න ලැබුණේ නැහැ. ඒ වගේම වරෙන් වර උත්සාහයන් තිබුණා කාන්තා සවිබල ගැනීම පිළිබඳව ප්‍රතිපත්ති හදන්න. හැබැයි හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව තමයි අපිට කාන්තා සංසදයට හැකියාව ලැබුණේ කාන්තා ප්‍රතිපත්තියක් හදන්න. විශේෂයෙන්ම විද්‍යාත්මක පසුබිම් එක විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු හදපු විද්‍යාත්මක ඩොකියුමන්ට් එකක් බේස් කරගෙන කාන්තා අමාත්‍යාංශය විශේෂයෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමියත් මතක් කරන්න ඕන. එතුමිය පූර්ණ සහයෝගය නිදහස දුන්න කාන්තා අමාත්‍යාංශ ලේකම්තුමියට, අතිරේක ලේකම්තුමිය ඇතුළු කණ්ඩායමට කාන්තා සංසදයේ එකතු වෙලා මේ ප්‍රතිපත්තිය හදන්න. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ජනගහන මුදල තාක්ෂණික සහයෝගය සහ ප්‍රතිපාදන ලැබලා දුන්නා. විශේෂයෙන්ම ආචාර්ය රමණ ජයසුන්දර මැතිණියත් මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕන. මේ ප්‍රතිපත්තිය හැදුවා ප්‍රධාන තේමා 8ක් ඔස්සේ. එකින් එක පළවෙනි තේමාව උනේ අනන්‍යතාවය සහ ස්වාධීනත්වය කියන ඒ තේමාව යටතේ. මම විස්තර කරන්න යන්නේ නැහැ. දෙවනි ප්‍රතිපත්තිය දෙවනි තේමාව වුණේ ආර්ථික සවිබල ගැනීම සහ පළදායි රැකියා නියුක්ති. මම හිතන්නේ ඒක රටක් හැටියට ඉතාමත්ම වැදගත් වෙනවා. රටෙන් කොටසක් ආර්ථිකම වශයෙන් සවිබල ගන්නන්නේ නැතුව රටකට දියුණු වෙන්න අමාරුයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ කාන්තාවට කාන්තාවට ආයෝජනය කරනවා රට පිළිසිඳගත් දවසේ ඉඳලා විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙනකම්. හැබැයි ඒ ආයෝජනයේ උපරිම ප්‍රයෝජන ගන්නේ නැහැ. රැකියාවට ගිහිල්ලා රැකියා කරන්න පුළුවන් වටපිටාව පරිසරය නිර්මාණය කරලා නැහැ. ඒ නිසා අපේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිතුමියත් කිව්ව විදිහට ඩේකයා සෙන්ට සරහා මේ තරුණ යුවල්වලට ප්‍රැකියාව කරන්න ඒ වටපිටාව හදලා දෙන්නන ගුණාත්මක ඩේකයා දිවාසුරකුන් මධ්‍යස්ථාන ස්ථාපිත කරලා එහෙම වුණොත් තමයි අපිට රටේ සංවර්ධනය ආර්ථික සංවර්ධනය ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි කාන්තාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වුණොත් තමයි කාන්තාවට පූර්ණ සයිබල ගැනීමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් ආර්ථික වශයෙන් පුරුෂයා මත යැපෙන්න සිද්ධ වුණොත් බොහෝ විට අපි දකිනවා ප්‍රචණ්ඩත්වය අද තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ගෙවල් වල අඩදඹර ගෘහස්ත ප්‍රචණ්ඩත්වය අපිට ඒවා අවම කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රතිපත්ති මේ තුන්වෙනි තේමාව උනේ සමාජ සමානාත්මතාවය සහ සවිබල ගැනීම. ඒකෙදි තුන එක හැටියට අධ්‍යාපනය ගැන කතා කරනවා, ඊළඟට සෞඛ්‍ය ගැන කතා කරනවා, මූලික අවශ්‍යතා ගැන කතා කරනවා, ඒ වගේම මාධ්‍ය ගැන කතා කරනවා. ඊළඟ හතරවෙනි තේමාව පරිසරය සහ ආපදා කළමනාකරණය. පස්වෙනි තේමාව වුණේ තීරණ ගැනීමේදී සමානාත්මතාවය. ඒ ගැන මම විස්තර කෙරුවා. හයවෙනි ක්ෂේත්‍රයේ වුණේ යුක්තිය සාමය සහ ආරක්ෂාව කර ප්‍රවේශය. ඒකෙදී අපි සබ්ටයිටල්ස් හැටියට යුක්තිය කර ප්‍රවේශය, සාමය සහ ආරක්ෂාව. ඊළඟට හත්වෙනි හේමාගත ක්ෂේත්‍රය තමයි මේ ප්‍රතිපත්ති ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් නිදහස. එහෙම වුණොත් තමයි කාන්තාවගේ පූර්ණ දායකත්වය රටේ පවුලේ වගේම රටේ සංවර්ධනයට අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අටවෙනි තේමාව තමයි ගැහැණු ළමයා පිළිබඳ විශේෂ අවධානය සහිත මේ තුළ ආබාධ සහිත කාන්තාව සහ වෙනත් අවශ්‍යතා ඇති කාන්තාවන් සඳහාත් ඒගේ අවශ්‍යතාවයත් සැලකිල්ලට අරගෙන තියෙනවා. මේ ප්‍රතිපත්තිය අපි විශේෂයෙන් මේ වෙලාවේදී මතක් කරන්න ඕන අපේ ගරු ජනාධිපතිතුමා අක්කාන්ත අමාත්‍යතුමා හැටියට, රාජ්‍ය අමාත්‍යතුමිය, ඒ වගේම ලේකම්තුමිය ඇතුළු එතුමියගේ කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරනවා. මේ ප්‍රතිපත්තිය හදන්න, නීති රීති හදන්නත් අපේ සංසදයත් එක්ක ඒක එකතු වෙලා කටයුතු කිරීම මම හිතන්නේ ඒක ඉතාමත්ම ලොකු ශක්තියක් අපිට. මේක ඊළඟට මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හදන්න ඕනේ. මේක ප්‍රතිපත්තිය හැදුවට ප්‍රතිපත්තිය තියෙන ඒවා පොළවේ පැල කරන්න නම් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලැස්මක් හදන්න ඕන. ඒ සඳහා නායකත්වය දෙන්නත් කාන්තා සංසදයේ සූදානම් කියන එක මතක් කරන්න ඕන. ඒ නිසා මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ඉතාමත්ම ප්‍රගතිශීල මේ නීතිය මේකේ යම් යම් අඩුපාඩු තිබුණට කාන්තාව සයිබල ගැනීම සඳහා කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය කරන කෙටුම්පත මේකේ ගෝණි බිල්ලෙක් නැහැ, සැඟවුණු අමුත්ත සැඟවුණු කාරණා නැහැ. ඒක අපි විශේෂයෙන් මතක් කරනවා. මොකද මීට කලින් කතා කරපු සමහර මන්ත්‍රීවරු හිතුවා මේකේ ගබ්සා කිරීම, කලලේ ආරක්ෂාව, අපි ඒව කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි කාන්තාව මව කියන චරිතය ආරක්ෂා කරන්න, මීට වැඩිය ශක්තිමත් කරන්න, මීට වැඩිය ඇගේ පළතායිතාවය වැඩි කරන්න, හැමෝටම සතුටෙන් සාධාරණව ජීවත් වෙන්න පුළුවන් හොඳ සමාජයක් නිර්මාණය කිරීම සඳහා තමයි මේ පනත ගෙනාවේ. ඒ නිසා සංස්කෘතිය කියලා සංස්කෘතිය ධනාත්මක ඒවා එකතු කරගෙන ඍණාත්මක ඒවා අපි වෙනස් කරලා අපේ ආකල්ප ටික හදාගෙන කාන්තාව පුරුෂය සහ සමහර ඉන්න gender minorities ඒකෙන් බහුතරයක් ඕන උපන් හැටි අපිට ඒවා වෙනස් කරන්න බෑ. වෙනස්කම් සමාජයේ තියෙන ආබාධිත සහිතව අපි උපදිනවා. හොඳ පරිපූර්ණ පුද්ගලය හැටියට උපදින ඒ සියලුම අයට මේ සමාජයේ සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි හදාන්න ඕනත් එතනදී අපි මේ 152ක් වෙච්ච ජනගහනයේ කාන්තාව වෙනේ, කාන්තාවගේ ආරක්ෂාව වෙනේ, කාන්තාව සවිබල ගැන්වීම වෙනේ, කාන්තාවගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගෙන අපු ඉතාමත්ම ප්‍රගතිශීලී අනපනතක් කියන එක මතක් කරගෙන අපි සතුට වෙනවාද පක්ෂ විපක්ෂ ભેදිකින් තොරව සියලු දෙනාම එකට එකතු වෙලා මේ ගැන කතා කිරීම පිළිබඳව මගේ සතුට පළ කරමින් ඒකේ ආදර්ශය කාන්තා සංසදයේ දීලා තියෙන එක බව මතක් කරමින් රට වෙනුවෙන් එකට වැඩ කරන්න පුළුවන් කියන පණිවිඩයක් අපි ලබා දෙමින් කාලය ලබා දීම මට අමතර කාලය ලබා දුන් ගරු ඇමතිතුමිය පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිනියට මගේ ස්තුතිය පුද කරමින් නැවතත් කාන්තා සංසදයේ සියලුම මන්ත්‍රීතුමියන්ට මගේ ගෞරවයේ ස්තුතිය පුද කරමින් මණිහඬ.
Thank you. Honorable Mrs. Rohini Kumari Vijayaratna, you have 10 minutes.
Stuti. Loka prakata kriyamanak tiyenawa Maxim Gorky ge Amma Navakathave
මෙලොව පවතින්නේ හිරුගේ හිරු කිරණවල රශ්මියෙන් සහ මවගේ කිරිමතයි කියලා. එකෙන් කියවෙන්නේ ඇය සවි බල ගැන්වීම ලොව සවි බල ගැන්වීමයි කියන එක පැහැදිලි වෙනවා. එනිසා මම ඇය සවි බල ගන්නවන්නට අපේ රටේ එම කාර්යයට කරවුර දීපු විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාට මාගේ ගෞරවනීය ස්තුතිය මම කාන්තාවක් හැටියට පුද කර සිටිනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිතුමිය ප්‍රමුඛ කොටගත් මන්ත්‍රීවරියන් සියලු දෙනාටමත්, ඒ වගේම ළමා කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කමිටු සභාපතිතුමිය තලතා අතුකෝරළ මැතිනිය ඇතුළු ප්‍රමුඛ කොටගත් ඒ කණ්ඩායමටත් මගේ ගෞරවය මම මේ වෙලාවේ පුද කර සිටිනවා. මොකද යම් ප්‍රමාණයකින් හෝ කාන්තාව සවිබල ගැන්වීමට මේ විදිහට පනතක් ඉදිරිපත් කරලා යම් ප්‍රවේශයක් ගැනීම සම්බන්ධයෙන්. නමුත් පුළුල් මාතෘකාවක් තමයි මේ සවිබල ගැන්වීම කියන එක. සවිබල ගැන්වීම කියන වචනේ ඇතුළේදී විශේෂයෙන්ම ඇය ශාරීරිකව සවිබල ගැන්වෙන්න ඕනි, ඇය මානසිකව සවිබල ගැන්වෙන්න ඕනි, ඇය සමාජීයව සවිබල ගැන්වෙන්න ඕනේ, ඇය දේශපාලනිකව සවිබල ගැන්වෙන්න ඕනේ, ඒ වගේම ඇය ආර්ථිකව සවිබල ගැන්වෙන්න ඕනේ. ඇතරම මේ පනත ඇතුලේ මෙන්න මේ කිව්ව කාරණාත් කතා වෙනවා නම් මේ පනත ඉතාමත් සාර්ථක පනතක් හැටියට මම දකිනවා. මේක තුල කතා වෙනවා සිඩෝ සම්මුතිය හරහා කතා කරන ඉලක්කයන් තුල කාන්තා අයිතීන් ගැන. හැබැයි අපේ රටේ සිඩෝ සම්මුතිය බලාත්මක නොකර මේ ඉලක්ක අපි සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. අපි මං හිතන්නේ 1981 දී එකඟ වෙච්ච මේ සිඩෝ සම්මුතිය තුල මේ පනත ඇතුලේ හෝ ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් මං හිතනවා ඒක මේ රටේ කාන්තාවන් ඇතුළු වැඩ කරන සියලු ජනතාව ලබන ජයග්‍රහණයක් හැටියට මං දකිනවා. විශේෂයෙන්ම 190 වෙන සම්මුතිය convention 190 ගැන කතා කළොත් ඒ C190 අපිට බලාත්මක කරගන්න හැකියාවක් ලැබෙනවා නම් මේ පනත ඇතුලේ ඒක ඉතාමත් වැඩදාය වෙනවා. මොකද වැඩබිමේ සිදුවන සියලු ආකාරයේ හිංසා වළක්වා ගැනීම එහි අරමුණ වෙනවා. එහෙම සිදුවීම තුල මම හිතනවා මේ රටේ වැඩි ජනගහනයක් වෙච්ච 52% මේ රටේ ආර්ථිකයට දායක කරගන්නට ඒක තුල හැකියාවක් වෙනවා. ඒකෙන් ඍජුවම ආර්ථිකයටත් යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම කාන්තාවන් සඳහා ජාතික කොමිෂන් සභාවක් පත්කිරීම ඉතාමත් වැදගත් වෙනවා. හැබැයි මට ගැටලුවක් තියෙනවා ඒක ක්‍රියාත්මක වෙන්නේ කුමන ආයතනයේ හරහාද කියන එක. ඒ පිළිබඳවත් ටිකක් පැහැදිලි වෙනවා නම් මම හිතනවා ඉතාමත් හොඳයි කියලා. ඒ වගේම ඔම්බුඩ්ස්මන් වරියක් පත්කිරීම මේ හැමෝම කතා කරපු නිසා මම ඒව ගැන දීර්ඝව කතා කරන්නේ නැහැ. ඒවා ඉතාම සාධනීය කරුණු හැටියට මම දකිනවා. ඒ වගේම මම යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා මෙහි අන්තර්ගතයෙහි ඒට සංශෝධන කීපයක් එකතිය යුතු බව. විශේෂයෙන්ම 27 පිටුවේ 33 වගන්තියේ පස්වන පේලියෙන් අනතුරුව මෙන්න මේ උප වගන්තිය එකතු වෙනවා නම් හොඳයි. සමාන වටිනාකමින් යුත් රැකියා සඳහා ස්ත්‍රීන් හා පුරුෂයන් අතර සමාන වේතනයන් ලබා දීම තහවුරු කිරීම සඳහා නීති හා ක්‍රියාමාර්ග සංශෝධන කිරීම ප්‍රවර්ධනය කිරීම යනුවෙන් එකතු වෙනවා නම් හොඳයි. මොකද අපි දන්නවා මම ඉස්සෙල්ලා දැක්ක කට්ටිය පැහැදිලි කරනවා රජයේ සේවයේත් පෞද්ගලික සේවයේත් එලිපිට එසේ නොවුනත් ඇතැම් සමාජයේ සමහර තැන්වලදී කාන්තාවන්ව ලඝු කොට සැලකීමක් සහ ඇයට අඩු වේතනයක් ලබා දීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒවා නිවැරදි කරගන්න අපිට මේක තුල නීතිමය සම්පාදනය ප්‍රවේශය ලබා දෙනවා නම් මං හිතනවා ඉතාමත් වැදගත් කියලා. ඒ වගේම 27 පිටුවේ 33 වගන්තියේ 15 සිට 17 දක්වා පේලි ඉවත් කර 5 වගන්තිය ඇතුළත් කරනවා නම් සුදුසුයි කියලා මම යෝජනා කරනවා. විශේෂයෙන්ම කොමිෂන් සභාව විසින් අරමුදලේ පවත්නා ඊට වහාම අවශ්‍ය නොවන මුදල් කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන පරිදි කාන්තාවන් සවිබල ගැන්වීමට සහය වන්නා වූ වැඩසටහන්වල ආයෝජනය කරනු ලැබිය හැකිය ලෙස සංශෝධනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද එහෙම නොවුනොත් අර මුදලේ මුදල් ආයෝජනය කරන්නේ කොතනද කියන එක පිළිබඳව පැහැදිලි ප්‍රතිපාදන ඒක තුල දීලා නැහැ. එහෙම නැවුනොත් ඒව කොහාටද යන්නේ කියන එක පිළිබඳව ගැටලුවක් එනවා. මොකද අපිට ඉතිහාසයේ තියෙනවා එක එක අරමුදල් එක එක තැන්වලට ගියපු තැන්. අපි දැක්කා ගොවි විශ්‍රාම වැටුපේ තිබ්බ අරමුදල අන්තිමට කොහාටද ගියේ? අහිංසක ගොවියට විශ්‍රාම වැටුප දී ගන්න බැරි වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එනිසා මේ කාන්තාවන් සම්බන්ධයෙන් ඇති වෙන අරමුදලේ මුදල් අනවශ්‍ය විදිහට හිතුමතේ කොහෙ කොහෙ හරි ආයෝජනය කරන්න ගියොත් ඒකේ පාඩුව මං හිතන්නේ කාන්තාවට එතනින් සිද්ධ වෙන්න පුළුවන් කියලා. එනිසා මෙන්න මේ සංශෝධන දෙක ඇතුළත් විය යුතුයි කියලා මම මේ වෙලාවේ යෝජනාවක් හැටියට මම ඉදිරිපත් කරනවා. ඊට අමතරව කාන්තාව ආර්ථිකව සවිබල ගන්නන්න ඕනේ. ඇයගේ අනාරක්ෂිත බව තියෙන එතන ආර්ථික වශයෙන් කාන්තාවක් සවිබල ගැන්වෙලා තියෙනවා නම් ඇය හැම අතින්ම සවිබල ගැන්වෙනවා. විශේෂයෙන්ම ආර්ථික වාස්තාවර කාන්තාව ස්වාමියා ඉදිරියේ අනාරක්ෂිතයි, ඒ වගේම ඇය පවුලේ නෑදෑයන් ඉදිරියේ අනාරක්ෂිතයි, ඒ වගේම ඇය සමාජය තුල අනාරක්ෂිතයි. මෙන්න මේ ඇය ආර්ථිකයට දායක කර ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරලා ඇය ආර්ථික වශයෙන් සවිබල ගැන්වෙනවා නම් ඇය හැම අතින්ම ආරක්ෂිතයි කියන එක මම මේ වෙලාවේ කියනවා. විශේෂයෙන් ඇය මේ තුල මානසිකව සවිබල ගැන්වෙනවා, ඒ වගේම ඇය සමාජීයව ඇය ඒ තුල සවිබල ගැන්වෙනවා කියන එක කියන්න ඕනේ. මේ පනත තුල කාන්තාව ආර්ථිකව සවිබල ගැන්වෙන තැන කියවෙන්නේ කොතනද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. එනිසා ඒවා මේවට ඇතුළත් කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම දේශපාලනිකව ඇය සවිබල ගැන්වීම දැන් යෝජනා කීපයක් අපේ සභාපතිතුමියත් කතා කරා. ඒ වගේම ඒකද තුල අපි කියන්න ඕනේ 125ක් පළාත් පාලන ආයතන තුල කෝටාව ලැබුව පමණින්ම ඇය දේශපාලනිකව සවිබල ගැන්වෙලාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඇගේ ගුණාත්මකභාවයේ ඒ ආයතන තුල ගැන සමීක්ෂණයක් පසු විපරමක් කොතනකවත් කෙරිලා ඇයව ප්‍රතිපෝෂණය කිරීමක් කොතනකවත් සිද්ධ වෙනවද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒ වගේම ඇය ආයතනය තුල කතා කරලා තියෙනවද? ඇය ඒ ආයතනයට අලුතින් පනත් එහෙම නැත්නම් අලුත් යෝජනා ගෙනත් තියෙනවද? මෙන්න මේවා සම්බන්ධයෙන් අපිට පසු විපරමක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා දේශපාලනිකව ඇය සවිබල ගැන්වීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්න හැටියට මේ පනතේට ඇතුළත් කරන්න කියලා මම යෝජනා කරනවා. අර මුලින් කිව්වා වගේ පළාත් සභාවට, පාර්ලිමේන්තුවට, ඒ වගේම ජාතික ලයිස්තුවටත් අපිට කෝටාවක් කාන්තාවට ලබා දීලා ඇය දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීම සුදුසුයි කියන එක මේ වෙලේ මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි දකිනවා අපේ කාන්තාව කොයිතරම් ඉහළට ඉගෙන ගත්තත්, කොයිතරම් රජයේ සේවයේ වැඩිපුර හිටියත්, රාජ්‍ය සේවයේ රාජ්‍ය පරිපාලන යන්ත්‍රයම සකස් වෙලා තියෙන පිරිමින් විසින් පිරිමින් උදෙසා සකස් කරපු ප්‍රතිපත්ති රාමුවක්. ඒක නිසා ඇතැම් තැන්වල ඇයට තියෙනවා ග්ලාස් සීලින් එකක්. ඇයට ඇතැම් රැකියාවල් වල ඉහළට යන්න බැරිකමක් තියෙනවා. එනිසා මෙන්න මේවා සඳහා ඇයට තියෙන ඒ බාධාවන් ඉවත් කරලා ඉදිරියට යන්න අවශ්‍ය වටපිටාව මේ පනත තුළ ඇත්තටම ඇති වෙනවා නම් කාන්තාව සැබෑ ලෙස සවිබල ගැන්වීමක් සිද්ධ වෙනවා. ඒකෙදි රටේ සමස්ත රාජ්‍ය සේවයම පළාත් සභා ක්‍රමය තුළටත් කාන්තා සවිබල ගැන්වීම ඇතුළත් කරන්න ඕනේ කියලා අපි යෝජනා කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ප්‍රසූත නිවාඩුව නිසාම ඇතැම් ආයතනවලට කාන්තාවන් බඳවා ගැනීමට අකමැත්තක් තියෙනවා. එනිසා මෙන්න මේවා සම්බන්ධයෙන් කෙසේද ඒ ප්‍රතිපාදන සකස් විය යුත්තේ කියන එක ඇයට මේ වැහෙන දොර ඇරලා දෙන්නට ක්‍රමයක් මේක තුළ සකස් කරලා දෙන්න ඕනි කියන එක අපි යෝජනා කරනවා. ඒ වගේම 2022 අරගත්තොත් විශ්වවිද්‍යාලවලට බඳවාගත් ප්‍රමාණයෙන් අවසන් කරනවා 60%ක් ඉන්නේ කාන්තාවන්. හැබැයි තාර්කිකව ගත්තොත් අධ්‍යාපනයේදී ඇය සවිබල ගැන්වීලා තියෙනවා. අධ්‍යාපනයේ ඇතුලේ ගත්තත් ගෑනු දරුවෝ ඉදිරියෙන් ඉන්නවා. නමුත් අධ්‍යාපනයෙන් සවිබල ගැන්විච්ච ඇයින් පසුව ඇයට මුනේ මොකද්ද කියන එක පිළිබඳව කොතනද සමීක්ෂණයක් කරලා තියෙන්නේ කියන එක මම මේ සභාවෙන් ප්‍රශ්න කරනවා. එනිසා මේ සවිබල ගැන්වෙන කාන්තාවට ඉදිරි ගමනට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරලා දීමත් ඇය සවිබල ගන්නවට කරන එක කාර්යයක් හැට මම දකිනවා. ඒ වගේම අයවැය කරනයේදී මේ පාර්ලිමේන්තුවේ අපි දිගින් දිගටම කියනවා කාන්තාව හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට සංවේදී වෙච්ච අයවැය කරනයක් සකස් කරන්න කියලා මම නැවත වතාවක් යෝජනා කරනවා. ඒක තුල ඇය මේ රටේ ආර්ථිකයට දායක කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ 152ක් වෙච්ච කාන්තාව අමතක කරලා රටක ආර්ථිකයේ ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ පවතින ඇතැම් විවාහ නීති, ඒ වගේම දේපළ අයිතිය, ඒ වගේම ඉඩම් පිළිබඳ නීති මේවා ගැන අපි කතා කරන්න ඕනේ. මේවා තුල ඇයට වෙනස් කොට සැලකීමක් සිද්ධ වෙනවා නම් අපි ඒවටත් මේ පනත ඇතුලේ දොරගුරු ඇරලා දෙන්න අවශ්‍ය ඉඩ හසර හදලා දෙන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම තමයි කාන්තාවගේ ආරක්ෂාව වෙන වගේම සනීප ආරක්ෂාව ගැනත් අපි කතා කරන්න ඕනේ. අපි සතුටු වෙනවා 6 වෙනිදා පාසල් දරුවන්ට දැරියන්ට සනීප ආරක්ෂක තුවායක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒක බොහොම හොඳයි. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා කාන්තා හිතකර වැසිකිලි කැසිකිලි පද්ධතියන් රජයේ සේවයේ ගොඩනැගිලිවල රජයේ ආයතනවල ඒ වගේම පෞද්ගලික ආයතනවල ස්ථාපිත වෙලා තියෙනවද? ඒවා බොහොම ප්‍රාථමික කරුණු. ඒවා මේ වෙනකොට ඇය වෙනුවෙන් සකස් වෙලා තියෙනවද? මේවටත් අපි විසඳුම් ලබා දෙන්න අවශ්‍යයි. රැකියාවට යන කාන්තාව සඳහා දරුවා තියලා යන්න අවශ්‍ය දිවා සුරකුම් මධ්‍යස්ථාන ඉතාමත් අවශ්‍යයි. විශේෂයෙන් අපි දන්නවා වතුකරයේ තියෙනවා දරුවන් තියලා යන්න දිවා සුරකුම් මධ්‍යස්ථාන. හැබැයි ඒ වගේ ප්‍රමිතිය ගැන අපිට ඉතාමත් කනගාටුයි කියන්න. දරුවක් තියලා යනවා, ඒකේ සමහර විට එළුවෝ හරක් පැටවුත් ඉන්නවා. එතකොට මේ මෙන්න මෙවැනි තත්ත්වයක් තුළ වතුකරයේ ජනතාව ගැන අපි අවධානය විශේෂයෙන් යොමු කරන්න ඕනේ. ඇගේ ශ්‍රමය තමයි අපිට විදේශ විනිමය වෙලා එන්නේ. එනිසා කාන්තිව අවසාන වශයෙන් මම කියනවා කාන්තාව සවිබල ගැන්වීමකින් තොරව රටකට අනාගතයක් නැහැ. ඒ වගේම ලෝකයට අනාගතයක් නැහැ. නමුත් මොකක්වත් නැති රටක කාන්තාව සවිබල ගැන්වන්නට මෙහෙම පනතක් ගෙන ඒම පිළිබඳව මම නැවත වතාවක් ගරු ජනාධිපතිතුමාට ඇතුළු කාන්තා සංසදයට ඒ වගේම ආංශික අධීක්ෂණ කමිටුවට ගෞරවයේ ස්තුතිය මම පුද කරනවා. මොකද ඒ වගේම මම මේ වෙලේ මතක් කරන්න ඕනේ මේකේ ලොකු බරක් කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඇද්දා. ඉතින් ඒ මන්ත්‍රීවරියන් සඳහා ඡන්දේ ප්‍රකාශ කරපු මේ රටේ ඡන්දදායකයන්ට මම ගෞරවයේ මේ වෙලාවේ පුද කරනවත් සිටිනවා. මොකද මෙතෙක් කාලයකට කරගන්න බැරි වෙච්ච දෙයක් කාන්තා සංසදයේ එකතු වෙලා මේ රටට දායාද කරන්න හැකියාව ලැබුණා. මොකද අද ඒ කාන්තාව ඒක තුල සවිබල ගැන්වෙන්නට තියෙන නිසා. ඒ නිසා මම අවසාන වශයෙන් අද අපි මේ කතා කරපු අඩුපාඩු සහ යෝජනා සකස් කරලා මේ පනත සම්මත කරගන්නට කටයුතු කරනවා නම් මම හිතනවා ඒක මේ රටේ කාන්තාව වෙනුවෙන් කරන යහපත් දෙයක් හැටියට මතක් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා.
Thank you. Honorable Mrs. Kokila Harshini Gunawardana, you have 13 minutes. Order, please. Honorable Mrs. Rohini Kumari Vijayaratna to the chair.
මන්ත්‍රීතුමිය ආරම්භ කරන්න.
බොහොම ස්තුතියි. පළමුවෙන් මම සතුටු වෙනවා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදීය උපසභාපතිතුමිය හැටියට ඔබතුමිය පිටේ වාඩි වෙලා ඉන්නකොටම මට කතා කරන්න අවස්ථාව ලැබීම ගැන විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. මේ පනත මේ විදිහට ගේන්න මහන්සිලා කැපවීමෙන් කටයුතු කරපු මන්ත්‍රීතුමියගේ සංසදයේ ගරු සභාපතිතුමිය සුදර්ශනි ෆර්නාන්ඩෝ මැතිණිය ඇතුළු සියලු මන්ත්‍රීතුමියන්ටත්, ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමිය ගීතා කුමාරසිංහ මැතිණියටත් රටට ඉතාමත් වැදගත් පනතක් අවශ්‍යම වෙලාවේදී මේ ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන. කාන්තාවන් සවිබල ගැන්වීම ගැන අපි කතා කරන්නේ ඉතිහාසයේ කොතන ඉඳන්ද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මේ දේශපාලනේ පහළ වුණු දවසේ ඉඳන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතීතයේ රජවරුන්ගේ කාලේ ඉඳන් වෙන්න පුළුවන්. හැම වෙලාවකදීම කාන්තාවන් සමවැළ ගැනීම ගැන අපි කතා කරන්න ඇති. ඒ කතා කරපු එකේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව තුල පළ දකින්නවා දකින්නේ අද. ඉතින් ඒකදී විශේෂ ස්තුතියක් කරමන් කිව්වා වගේ මන්ත්‍රීතුමියලගේ සංසදයට ලැබෙන්න ඕනේ, කරන්න ඕනේ, ගෞරවයක් ලැබෙන්න ඕනේ. ඒ මන්ත්‍රීතුමියලගේ සංසදයේ ඒකදා මහන්සුනේ නැත්නම් මේක පළ දකින්නවා අපිට දකින්න ලැබෙන්නේ. මම දැක්ක එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියන මේ කඩිමුඩියේ මේ පනත ගෙනාවේ කියලා. එතුමා නොදැන ඉන්නේ නැති මේ සංසදයේ මේ සඳහා මහන්සි වෙන්න පටන් ගත්තේ පාර්ලිමේන්තුවට පත් වෙලා ඇවිල්ලා පළවෙනි මාස කීපය තුල. විවිධ අවස්ථාවන් වලදී විවිධ අය ගෙනල්ලා සාකච්ඡා කරලා ගේන්න පුළුවන් විදිහේ උපරිම ශක්තිමත් පනතක් ගේන්න ඒ අය විශාල කැපකිරීමක් කරා. සමන් දකිනවා ඒක ඒ සඳහා කරපු ගෞරවයක් හැටියට. කඩිමුඩියේ පනතක් ගේන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඒ පනත ඉතාමත් හොඳින් අධ්‍යයනය කරලා සකස් කරලා ගෙන පනතක් හැටියට මම විශ්වාස කරනවා. ඒ සඳහා සියලුම මන්ත්‍රීතුමියලා ඉතාමත් කැපවීමෙන් කටයුතු කරා. මන්ත්‍රීතුමිය විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව ඇතුළේ ඇතැම් මන්ත්‍රීතුමන්ලා විවිධ අවස්ථාවන් වලදී ඒ සඳහා සම්බන්ධ වෙමින් දැවැන්ත සහයෝගයක් ශක්තියක් ලැබලා දුන්නා. කාන්තාව සුරක්ෂිත වීම ගැන අපි බලනකොට කාන්තාව කියලා කියන්නේ තමන්ගේ අධ්‍යාපනයේ ඉඳන් රැකියාවේ ඉඳන් අනිත් පැත්තට තමන්ගේ රැකියා කරන ස්ථානයේදී පවා බොහෝ අවස්ථාවන් වලට අපි දකින්නේ කාන්තාවන් අඩතේත්තම් වලට ලක් වෙන වෙලාවදී ඒ ගැන කතා කරනවා. හැබැයි ඒකට හරි ආකාරයට නීතිවේමය ආමන්ත්‍රණය කරන්න යාන්ත්‍රණයක් වැඩපිළිවෙලක් අපිට තිබුණේ නැහැ. විශ්වාස කරනවා මේ අලුත් කමිෂන් සභාව පිහිටුවීමත් එක්ක ඒ නැති අඩුව අපිට සම්පූර්ණ කරගන්න ලැබෙනවයි කියන කාරණාව අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මේ කමිෂන් සභාව පිහිටවද්දී 7 දෙනෙක්ගේ නියුත් සමාජික මණ්ඩලයක් පත් වෙනවා. මම දැක්ක ඩලස් 15 පෙරම ඇමතුමා යෝජනා කරනවා ආබාධිත පුද්ගලයෙක් ඒ සඳහා යොමු කරන්න කියලා හොඳ යෝජනාවක්. ඒ වගේම ගරු ඇමතුමිනි මම පුළුවන් නම් ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා සභාපති මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී මම ඉල්ලා සිටිනවා පුළුවන් නම් 35ට අඩු කාන්තාවකුත් අපිට පුළුවන් නම් තරුණ කාන්තාවක් මේ සඳහා යොමු කරන්න. ඒකත් අපිට ලොකු ශක්තියක් වේ විදිය නිවැරදි තීන්දුව ගැනීමේදී තරුණ දායකත්වය ඒ සඳහා ලබා ගන්න පුළුවන් නම් කියන යෝජනාව මම මේ වෙලාවේදී කරන්න කැමැති. විශේෂයෙන්ම කාන්තාවන් සඳහා මේ පත් කරන කමිෂන් සභාවේ ප්‍රධානම වගකීමක් හැටියට මම විශ්වාස කරන කාන්තාව සයිබල ගැනීම. අපි අතීතයේ ඉඳන් විවිධ අවස්ථාවන් වලදී විවිධ යාන්ත්‍රණ යොමු කරනවා කාන්තාව සයිබල ගන්න. කාන්තාව සයිබල ගැනීම එක පැත්තකින් ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, දේශපාලන වශයෙන් වෙන්න පුළුවන්, විවිධ ආකාරයකට වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ වගේ රටක දේශපාලනය ගැන කතා කරුවොත් අපි පාර්ලිමේන්තු නියෝජනය දිහා බැලුවත් පලාසභා නියෝජනය දිහා බැලුවත් තියෙන ඉතාමත් අඩු මට්ටමක. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පළාත් පාලන ආයතන සඳහා ඒ අගාමාත්‍යවරයා හැටියදී කටයුතු කරන කාලේ ගෙනාපු 125ට පින් සිද්ධ වෙන්න දැන් අපි 122ක 23ක ප්‍රමාණයක් මන්ත්‍රීතුමියන්ලා පළාත් පාලන ආයතන නියෝජනය තුළ අපි දැක්කා. හැබැයි මේක පළාත් පාලනයෙන් පළාත් සභාවට ආවත් පළාත් සභාව මැතිවරණ නිසා තිස්ස අපිට ඒක ප්‍රතිඵල දක්ින්නේ නැහැ. විශ්වාස කරනවා මේක පාර්ලිමේන්තුව දක්වාම යන්න ඕනේ වැඩපිළිවෙලක් හැටියට මම විශ්වාස කරනවා. මේක මේ විදිහට ක්‍රියාත්මක අනපනතකින් ක්‍රියාත්මක නොවුනොත් අපේ රටේ තියෙන සංස්කෘතිය සහ අනිකුත් බලපෑම් තුළ කිසිම දවසක පාර්ලිමේන්තුව වෙනා 125ක් අපේ කාලය තුළ දකින්න ලැබෙන එකක් නැහැ. ඒ නිසා දේශපාලනයේ එන්න කාන්තාව බොහෝ වෙලාවට අකමැතිත් මේ පනත තුළින් අපි අද ඉවත් කරන පීඩාවන් නිසාම තමයි. කාන්තාවක් දේශපාලනට ආපුහම ඒ කාන්තාවට දෙන ගැරහිලි, ඒ කාන්තාවට දෙන නිନ୍ଦා, ඒ කාන්තාව වෙනුවෙන් කරන අපහාස සමාජය තුළ දේශපාලන තුළදී ලැබෙන ඒ අගෞරව නිසා බොහෝ වෙලාවට කාන්තාව දේශපාලනට එන්නේ. ගොඩක් හයිය හිත තියෙන ඕන කාන්තාවකට දේශපාලනය කරන්න. එහෙම නැතුව දේශපාලනය කරන්න ලේසි නෑ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ සවිබල ගැනීම දේශපාලන තුරට ගෙනියන්න පුළුවන් නම් අපිට දේශපාලනයේ ලොකු වෙනසක් කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි කියන විශ්වාසය කාන්තා මන්ත්‍රීවරියක් ඇතුළේ මම විශ්වාස කරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පනත ක්‍රියාත්මක වීම තුළ වෙනසක් ඇති වෙන අවස්ථාවන් වලදී දේශපාලන වශයෙන් උත් දෙවන්ත වෙනසක් අපිට ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ආර්ථික වශයෙන් සයිබල ගැනීම. ආර්ථික වශයෙන් සයිබල ගන්න අපිට දේශපාලනේ ඉන්න අය විවිධ අවස්ථාවන් වලදී විවිධ උපක්‍රම යොමු කරලා යොදවලා තියෙනවා. ඒ වගේම රජයන් හැටියටත් විවිධ අවස්ථාවන් වලදී විවිධ උපක්‍රම යොමු කරලා තියෙනවා. හැබැයි මේ හැම එකක්ම අපි අසාර්ථකයි කියලා ගමට ගියාපුවම අපිට දැනෙනවා. ඒ නිසා යම් නීති රාමුවක් ගෙනල්ලා ඒ නීති රාමුව ඇතුළත තුළ මේ සයිබල ගැනීම කරන්න පුළුවන් නම් අපිට පුළුවන් වේවි මීට වඩා හොඳ තැනකට මේ රටේ ආර්ථිකය ගෙනියන්න. සරල උදාහරණයකට මම ගත්තොත් අපි කොච්චර මහන්සියලා මහාන කෙනෙක්ට මැෂින් එකක් දුන්නත් එයාට අමාරු වුණාම රජයේ මුදල් කියලා නැහැ මැෂින් එක විකුණ ගන්නවා. හැබැයි අපිට පුළුවන් මේක යම් නීති රාමුවක් ඇතුළත මේක ගෙනලා ක්‍රියාත්මක කරන්න. එහෙම කරන්න බැරි වෙන්න එයාට කරන්න අපහසු නම් වෙන කෙනෙක්ට ඒක අනිවාර්යෙන් අයිති වෙන විදිහට වැඩපිළිවෙලක් හැදුවොත් විතරක් අපිට පුළුවන් වේවි මේ සලකා ගැනීම හරියට කරන්න. එසා මේ 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 වැඩ මේ වැඩපිළිවෙල තුළ ඒ සඳහා අවස්ථාව තියෙනවායි කියන කාරණාව මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න කැමති වෙන නැවත වතාවක් මේ වැඩපිළිවෙල මේ දක්වා මේ මෙතනට ගේන්න කැපවීම කටයුතු කරපු මන්ත්‍රීතුමියලගේ සංසදීය ඉන්න සියලුම දෙනාටත් විශේෂයෙන්ම අද මේ සඳහා තමන්ගේ උපරිම සහයෝගය දෙන අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිමි මන්ත්‍රීතුමාලා සියලු දෙනාටත් මගේ ස්තුතිය ගෞරවය පුද කරමි. නියඳුනා බොහොම ස්තුතියි.
ස්තුතියි මන්ත්‍රීතුමිය. මේලඟට ගරු එරන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා.
මම පළමුවෙන්ම රජයටත් කාන්තා සංසදයටත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ප්‍රගතිශීලී කාන්තා සවිබල ගැන්වීමේ පනතක් ඉදිරිපත් කළාට මම විශ්වාස කරනවා සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධනත් පිළි අරගෙන මේක අපිට සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි දන්නවා සීඩෝ එක ප්‍රඥප්තිය දිහා බැලුවොත් කාන්තාවන්ට එරෙහි සිදුවන වෙනස්කම් පිටු දැකීමේ සම්මුතිය 1.79 මේක මන්ත්‍රීවරු මන්ත්‍රීණියන් සියල්ලම කතා කළා. මේක අපේ නීතිය වෙලා නැහැ තාම. අනිවාර්යෙන්ම මේක අපේ රටේ නීතිය කළ යුතුය. ආගමේ නාමයෙන් හරි සංස්කෘතියේ නාමයෙන් අපිට කාන්තාවන්ට වෙනස් කිරීම කරන්න බෑ. කාන්තා නිදහස නැති කරන්න බෑ. සෑම සංස්කෘතියකම ධනාත්මක පැති තියෙනවා, ඍණාත්මක පැති තියෙනවා. ඉතින් අපි ඒක දිහා බලන්න ඕනේ. නමුත් සමානත්වය වෙනස් කරන්න බෑ. සමානත්වයේ තිබිය යුතුමයි. ඉතින් අපි දන්නවා අපේ ව්‍යවස්ථාවෙත් තියෙනවා සියලුම මිනිස්යන්ට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි කියලා. අපි ඔක්කොම එක පිළිගන්නවා. නමුත් කාන්තාවට සමාන අයිතිවාසිකම් තිබිය යුතුද කිව්වහම පොඩ්ඩක් පස්සට ගහනවා. ඒතර අහන්න තියෙන ප්‍රශ්නය ඇවිල්ලා කාන්තාවන් පූර්ණ මිනිස්යන් නොවේද කියන ප්‍රශ්නේ තමයි අහන්න වෙන්නේ. ඉතින් සමාන අයිතිකාසිකම් තියෙන්න ඕනේ. මම අද මෙතන කතා කරන්න යන්නේ නැහැ පනත ගැන. හුඟක් අය පනත ගැන විස්තර කිව්වා. ඒ නිසා මං හිතුවා මේ කෙටි කාලයේදී ආකල්පමය හා ප්‍රායෝගික ගැටලු කීපයක් ගැන මම සඳහන් කරන්නම් කියලා. දැන් විවාහ වුණාම සමහරට අහනවා කාන්තාව රැකියාව කළ යුතුද නැද්ද කියලා. සමහරට අපේ සංස්කෘතියේ කියනවා කාන්තාව ගෙදර හිටියොත් හොඳයි, ළමයි බලා ගන්න තියෙනවා. හරිද? මේව සංස්කෘතිමය ප්‍රශ්න. දරුවෝ බලා ගන්න ඕනේ. ඒක දෙකක් නැහැ. නමුත් රැකියාව කරනවද නැද්ද කියලා තීරණය ගන්න කවුද කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් සීමිත සම්පත් තියෙනවා නම්, හුඟක් වෙලාවට සීමිත සම්පතක් තියෙනවා නම් පිරිමි දරුවාට ඒ සම්පත වැඩියෙන් දෙන්නේ, ගැහැණු දරුවාටද වැඩියෙන් දෙන්නේ? අධ්‍යාපනයේ මුල් තැන දෙන්නේ පිරිමි දරුවාටද ගැහැණු දරුවාටද? මේ වගේ ගැටලු ප්‍රශ්න හරියට අපේ සමාජයේ තියෙනවා. එක නිවසක් තියෙනවා නම් ඒ නිවස දෙන්නේ පිරිමි ළමයටද, ඒ නිවස දෙන්නේ කාන්තාවටද, නැත්නම් ඒක දෙන්නටම බෙදලා දෙන්න ඕනේද කියලා ওই වගේ ගැටලු ප්‍රශ්න තියෙනවා. ප්‍රායෝගික දේවල් මිශ්‍ර පාසල් වල මං හොයලා බැලුවා. හොයලා බලනකොට සමිතියේ සභාපතිකම සාමාන්‍යයෙන් දීලා තියෙන පිරිමියට, ලේකම්කම තමයි දීලා තියෙන්නේ කාන්තා දරුවට. ඉතින් මම මේ අහන ප්‍රශ්නේ ඇයි ලියන කියන වැඩේ කරන්නද කාන්තාවේ ඉන්නේ? ඊට පස්සේ ලෝ ෆැකල්ටි එක ගත්තොත් ලෝ ෆැකල්ටි එකෙත් 75%ක්ම ඉන්නේ කාන්තාව. නමුත් ජනාධිපති නීතිඥවරු ගැන මම හිතලා බලනකොට ඔයලා බැලුවා ටිකක් දෙන්නද තුන් දෙනාද ඉන්නේ මුළු රටේම. ඉතින් මොකද්ද මෙතන තියෙන ගැටලුව ප්‍රශ්නය? ආකල්පමය ප්‍රශ්නයක් තියෙනවා. මේක අපි පිළිගන්න ඕනේ. මේක ගැන අපිට කවදාවත් බේරෙන්න බෑ. අපි ඉපදෙනකොට අපි තෝරගත්තේ නැහැ අපි පිරිමිද කාන්තාවද කියලා.
ඉපදුනාට පස්සේ තමයි දැනගත්තේ. ඉතින් අපි මේ තෝරගත්ත නැති දේවල් වලට වග කියන්න ඕනේ නැහැ. ඉතින් මං හිතන්නේ ආකප්ප මේ අපි හිතන්න ඕනේ. ඒතර හිංසනයටපත් වෙන ප්‍රධාන හේතුව ඇවිල්ලා හුඟක් අය සඳහන් කළාද ආර්ථිකයේ තියෙන ප්‍රශ්න තමයි හිංසනයට ලකූම ගැටලුවක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් අපි ළමහා කාන්තා කාර්යාංශයට සහයක් ලැබුණොත් එහි නිලධාරීන්ට තියෙන අඩුකමක් තියෙනවා, එතන මදිකමක් තියෙනවා, පුහුණුවට අවශ්‍ය ප්‍රතිපාදන පහසුකම් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවට ගියත් පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා ළමහා කාන්තා කාර්යාංශයේ තිබුණට බජට් ලයින් එකක් වෙන් කරලා නැහැ. බජට් ලයින් එකක් ප්‍රායෝගික වෙන්න ඕනේ. බජට් ලයින් එකක් ඒකට වෙන් කළා නැහැ. ඉතින් ප්‍රමාණවත් සම්පත් යොදවලා නැහැ. ඒතර ළම ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. හරිද? කෑ ප්‍රොටෙක්ෂන් ඔෆිසර්ස් ලා ඉන්නවා. ඒගොල්ලෝ යනවා බලන්න ළමයා ස්කෝල්ට යනවද නැද්ද, චෝදනාවක් තිබුණම හොයලා බලන්න. 2005 ඒ අයට දුන්නේ ගමනාගමනයට දුන්නේ වේතනය වල රුපියල් 2500යි. අපි ඉන්නේ දැන් 2024. තාම ඒ ගානමයි දීලා තියෙන්නේ ඒ වැඩේ කරන්න. අවුරුදු දැන් 20ක් විතර වෙනවා. ඉතින් මේවා ප්‍රායෝගික දේවල්. මේවා බැලිය යුතුයි. මේවා නිවැරදි කළ යුතුමයි. ඒක කරන්න නැතුව මේක කරන්න බෑ. අද හුඟක් සාකච්ඡා වුණා පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජන වැඩි කළ යුතුමයි කියලා. අපි සම්පූර්ණයෙන්ම එකඟයි. වැඩි කළ යුතුයි. මම සුදර්ශනී ප්‍රනාන්දුපිල්ලේ මැතිණියගේ මන්ත්‍රීතුමියගේ කතාව අහනකොට ඇයි කිව්වා මේවා නීතියෙන්ම කරන්න ඕනේ. අපි ඉන්නේ එතනයි. මේවා නිකන් වෙන්නේ නැහැ. නීතියෙන්ම මේවා කළ යුතුයි. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනලා තිනවා. මං හිතන්නේ මම ඉල්ලනවා රජයෙන් ඒක ඉක්මනට ඉදිරිපත් කරන්න කියලා. අයි පාර්ලිමේන්තුව තුල ඒක සාකච්ඡා කළ යුතුමයි. ඉතින් කාන්තා හිංසනය අඩු කරන්න නම් හරිද? මේ පිරිමින්ටත් අපිටත් මේ දැනුම මේ ආකල්ප පිළිබඳව තිබිය යුතුයි. යම්කිසි සාකච්ඡාවක් තිබිය යුතුයි. එතකොට පොලිසියට ගියොත් හරිද? එතනත් ආයතනික ව්‍යුහය පිළිබඳව මං හිතන්නේ බැලිය යුතුයි. හිංසයට පෙන්න කාන්තාවට නඩු අස අවසන් කිරීමට ගොඩක් කල් යනවා. ඒ කල් ගියාම ඒ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ හිංසනය කල් ගියාට පස්සේ විවාහ වෙලා තිනවා නම් ඒක විවාහයටත් බලපාන ඉක්මන නඩු ඇහුවොත් ඒක විවාහයට බලපාන අලුත් ජීවිතයක් හදාගෙන යන්න පුළුවන්. උසාවියක කාන්තාව සාක්ෂි දෙනකොට මානසිකව වැටෙනවා. මේ ඔක්කොම ප්‍රායෝගික කරුණු. මානසිකව වැටුණාම ඒකට ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කොමිසම හරහා මං හිතන්නේ සෑහෙන දුරට ඒක නිවැරදි කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ රැකියාවෙන් යාර ප්‍රශ්නේ තියෙනවා. රැකියාවට යනවද නැද්ද කියලා අධ්‍යාපනයෙන් ඉදිරියෙන් ඉන්න ඕ ලෙවල් එකේ ඒ ලෙවල් එකේ විශ්වවිද්‍යාලයේ වෘත්තියවල දැන් කාන්තාවන් ඉදිරියෙන් ඉන්නවා. නමුත් ශ්‍රම බලකාය ගත්තොත් 35% ඉන්නේ. ඉතින් ඒක කොහොමද අපි වැඩි කරන්නේ? එකක් ඇවිල්ලා අපි කතා කළා ප්‍රසූත නිවාඩු ගැන, රෝහිණි කවිරත්න මැතිණියත් ඒ ගැන කතා කළා. අනිවාර්යෙන්ම කළ යුතුයි. ඒකට රුපියල් බිලියන 6ක් 7ක් යයි. ඒක අපි කළ යුතුමයි. මොකද ඒක බැලුවත් මුළු අයවැය දිහා බැලුවොත් ඒක විශාල සංඛ්‍යාවක් නොවේ. ඒ නිසා අපි ඒක කළ යුතුමයි. එතකොට රැකියාවට යනකොට කුඩා ළමයි ඉන්නවනේ, විශේෂම අවුරුදු 5ට වැඩිය අඩුයි. හරිද? ඩේකයා සෙන්ටර් එකක් රැකියා ස්ථානයේ තිබිය යුතුයි. ළමයින්ට රැකවරණයක් අවශ්‍යයි. දැන් මට ලැජ්ජයි කියන්න, මම දැන් ගිහිල්ලා පොඩ්ඩක් හොයලා බැලුවා. පාර්ලිමේන්තුවේවත් එකක් නැහැ. මම ගිහිල්ලා දැන් කාන්තාවන්ට කතා කළා පාර්ලිමේන්තුවේ. මම හොයලා බලන්න. පාර්ලිමේන්තුවේවත් එකක් නැහැ. ඉතින් මම කියන්නේ මේවා අපි ඇති කළ යුතුයි. ඒක පාර්ලිමේන්තු සේවකයන්ට විතරක් නෙමෙයි, මන්ත්‍රීවරුන්ට වෙන්න පුළුවන්, අනික් අයට වෙන්න පුළුවන්. මොකද අපි දන්නවනේ අර කතාව, අර උසාවියට ගියා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය ගිහිල්ලා එයා එතන හිටියා. ඊට පස්සේ ළමයට කිරි දෙන්න තැනක් නැති නිසා වාහනෙට ගියා. වාහනෙට ගිහිල්ලා කිරි දෙන්න යනකොට උසාවියෙන් වරන්තුවක් නිකුත් කළා. එයා උසාවිය ඇතුලේ නැහැ කියලා. ඉතින් මේ වගේ දේවල් ඇති වෙන්න අපි ඉඩ නොතිබ්බේ යුතුමයි. මේවා අපි වෙනස් කළ යුතුමයි. හරිද? ඒක ඒව කළ යුතුයි. ඊට පස්සේ තව එකක් තියෙනවා, අර සේෆ් හවුසස් කියලා එකක් තියෙනවා. ගෘහස්ත හිංසනයේ වැළැක්වීමේ පනතක් ගෙනාවා 2005. අංක 34 දන පනත. මේ පනතේ හරිද? දැන් ප්‍රශ්නයක් ඇති වුණාම ළමයව දානවා ළමා නිවාසයකට. කාන්තාවට යන්න තැනක් නැහැ. ගෙදර යන්නත් බෑ ප්‍රශ්නේ අනුව. යන්න තැනක් නැහැ. මේ කාන්තාවන් විශාල පීඩනයක ඉන්නවා. ඉතින් සේෆ් හවුසස් නැහැ. අපි මේ සේෆ් හවුසස් උත් ඇති කළ යුතුමයි. අවසානයේද කියන්න තියෙන්නේ පරිවාසයයි ළමා රක්ෂණය, ප්‍රොබේෂන් ඇන් චයිල්ඩ් කෙයාර් එක ගැන කියන්න ඕනේ වචනයක්. හරිද? මෙතන හුඟක් වෙලාවට වින්දිතයයි, හරිද, අපයෝජනය කළ ළමා අපයෝජනය කරපු වින්දිතයා.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
හරි, ස්තුතියි. හරිද? ඉන්නවා. ඊට පස්සේ ඒ දරුවට සලකන්නේ නැහැ. ඉතින් ඒ දරුවවේ හුඟක් කළාට ඒ ප්‍රොබේෂන් එකට දෙන්න වෙනවා. දැන් මම හොයලා බැලුවා කොච්චර මුදල් වෙන් කරලා තියෙනවද කියලා මේ දරුවාම බලාගන්න. එක දරුවෙකුට අද අයවැය අනුව රුපියල් 100යි වෙන් කරලා තියෙන්නේ. රුපියල් 100යි. කොහොමද දරුවා බලාගන්නේ? ඉතින් මං හිතන්නේ මම මේක රජයට නැවත නැවත ඉල්ලනවා මේක දිහා බලන්න කියලා. හරිද? ඊට පස්සේ මොනවද කරන්න? අවුරුදු 18ක් වුණාම පරිවාස නිවාසයෙන් පිට කරනවා. කාන්තා දරුවෝ හුඟක් ඉන්නවා ඒකේ. හරිද? යන්න තැනක් නැහැ මේ අයට. ඉතින් මේක ගැනත් අපි හොයා බැලිය යුතුයි. එතකොට තව තිබුණා පනතක් Children and Young Persons Ordinance 1939 දී. හරිද? මෙතන වින්දිතය හා සැකකරුවා එකට ගමන් කරන්න බෑ. එකට ඉන්න බෑ. එකට නඩු අහන්න බෑ. ඉතින් ළමා අධිකරණ ඇති කරන්න කියලා. නමුත් මේ ළමා අධිකරණ අපි ඇති කරලා තියෙන්නේ බත්තර මුල්ලේ යාපනයේ පමණයි. වෙන තැන්වල නැහැ. ඉතින් මම කියන්නේ මේක මම ළමයි කාන්තාවන් අපිට වෙන් කරලා වාද විවාද කරන්න බෑ. මේක එකට යන්නේ. ඉතින් මේ ළමා අධිකරණ ඇති කරලා නැහැ. සාමාන්‍ය අධිකරණයකට තමයි මේක යොමු කරලා තියෙන්නේ. ඉතින් මෙතන ස්ත්‍රී පුරුෂ සමාජ සමානත්වකම දිහා තමයි අපි බැලිය යුතුයි. අද සඳහන් කළා වැටුප් විගණනය ගැන සඳහන් කළා. සමහර රටවල වැටුප් විගණනයක් කරනවා බලන්න කාන්තාවකට එක හා සමාන වැටුම ලැබෙනවද නැද්ද කියලා. මේක අයිස්ලන්තයේ කරන දෙයක්. ඒ වගේම නිවාඩු ගැන මම කතා කළා. රුවන්ඩාවේ බටහිර රටක නෙමෙයි 50%ක් නියෝජිතයන් වෙලා කාන්තාවන්. මේ බටහිර සංස්කෘතිය නෙමෙයි. මම අහුව මන්ත්‍රී කෙනෙක් මේ කතා කරනවා දැන් අපි ආක්‍රමණය කළාලු 17 වතාවක්. දැන් අපිට මේ 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 බටහිර රටවල් වලින් මේ ආක්‍රමණය කරනවා වගේ කාන්තාවන්ට සමයිතින් දෙන්න. මං හිතන්නේ මේක සම්පූර්ණයෙන් වැරදි අදහසක්. ඉතින් මං එතනින් අවසන් කරනවා. ඉතින් මං කියන්නේ ආකල්පමයයි ප්‍රායෝගික දේවල් දිහා බැලිය යුතුයි. හොඳම නීතිය තිබුණත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අපි මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙව්වේ නැත්තම් ස්තුතියි මට ලබා දුන්න කාලය ගැන.
ස්තුතියි.